එතකොට රවි මහත්මයා, ඒ ක්‍රියාව ඉතින් එහෙම අපිට ලේසි නැහැ නේද? ඔය කිව්වට ඒක අල්ලගන්න දැන් අපි රූපයක් දකිනකොට නම් ඕක අපිට, හරි ශබ්දයක් අහනකොට නම් ඒක අපිට දැන් අර දැන් ටිකක් බලලා ඒක තේරෙනවනේ. නමුත් මේක මේ ක්‍රියාව කියන එක එහෙම ලේසි එකකුත් නෙමෙයි නේද අපිට?
ක්‍රියාව කියන එක පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒක ඒ ප්‍රඥාවයි.
ඒක තමයි.
ඒක තමයි ඒක අමාරු. දැන් අපිට හැමතිස්සෙම අහුවෙන්නේ අරමුණනේ. දෙයනේ. ඒ දෙය මත තේරුම් ගන්න ඕන මේක යට තියෙන්නේ මේ ක්‍රියාව කියන එක. ඒ ක්‍රියාව කියන එක හැංගිලා තියෙන එක ඒක තේින්නේ නැහැ.
ඔව් එනවා කියන්නේ යට තියෙන්නේ ඒක කියන එකනේ.
ඒක අපිට ඒක තේරුම් ගන්න ඕන දැන් එහෙම අධ්‍යයක් ඇසීම තුළ තමයි මේ හැම ක්‍රියාවක් වුණා කියන එක තේරුම් ගන්න තියෙන්නේ. රූපයක් පෙනීම මත තමයි මේක මෙහෙම දෙයක් නිසායි රූපයක් පෙනුනේ කියන පැත්තට යන්නේ. රූපය නිසා මේක වුණා නෙවෙයි. ඒ කියන්නේ පෙනුන නිසා මෙහෙම වුණා නෙමෙයි, ඇහුණ නිසා මෙහෙම වුණා නෙමෙයි, මේ ඒ ක්‍රියාවමයි කියන එක. ඒක හරිය අමාරුයි. ඒ කියන්නේ අහු නොවෙන නිසාම තමයි ඒක දකින්න බැහැයි කියන්නේ. ඒ කියන්නේ එච්චර අමාරුයි කියන්නේ. ඒකද අපිට ඔය නැහැ සීමේ ක්‍රියාව නෙමෙයි අපිට පේන්නේ සද්දේ හරි කන හරි. නැහැ සීම කියන්නේ මේ දෙකම නෙමෙයි. එච්චර අපිට අහු නොවෙන දෙයක්මයි මේ. එතන ඒ මූලිකමත්තම එතකොට අන්නේ ක්‍රියාවම ඒකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා දකින්න වෙන්නේ. නවතන්න කමට.
එහෙමයි. එතකොට ඒ කියන්නේ අපි ආයි අර ආපස්සට ගිහිල්ලා වගේ ඒක බලන්න ඕනේ දැන්. ඒ කියන්නේ සතිය අවශ්‍ය නැහැ ඒකට නේද?
සතිය එක්ක අර ඔව් නුවණ යෙදෙන්නත් වෙනවා. සති ප්‍රඥා.
සිහියයි නුවණයි දෙකම අවශ්‍යයි.
ඔව්. සිහිය පිහිටන එක පුරුදු කරන්න පුළුවන්. හැබැයි නුවණ කියන එක පුරුදු කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක ඒ තේරුම් ගන්නම ඕනේ කන්නේ. මේක ඇතුලේ මෙහෙමයි වෙන්නේ කියන එක ඒක තේරුම් ගන්න වෙනවනේ. ඒ තේරුම් ගත්ත කෙනාට සිහියත් එක්ක නුවණ එතනම යෙදෙනවා. ඒක කරන දෙයක් නෙමෙයි කරනවා කියන්නේ. හැබැයි නුවණ හදාගන්න අපිට මේව සාකච්ඡා කර කර විමස විමස බලන්නම වෙනවා මේ දහම් කරුණු. ඒ නොතේරෙන ඒවා ප්‍රශ්න කර කර හොයන්නම වෙනවා. ඒ තමන්ගේ පැත්තෙන් ඒක වෙන්න ඕන ඒ විමර්ශනය. නුවණ කියන එක කෙනෙකුට දෙන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඒ තමන්ම උපද්ද ගන්න වෙනවා. සිහිය කියන එක නම් මෙහෙම මෙහෙම පිළිහිටන්න කියලා ඒක නිකන් කියන්න හරි පුළුවන්. නුවණ කියන එක එහෙම කියන්න පුළුවන් එකක් නෙමෙයිනේ. මෙන්න මේ වගේ දෙයක් කියන ඔයගේ කතා කරන්න විතරයි අපිට පුළුවන්. ඒක තේරුම් ගන්නකම්.
ඒ තනි මාත්‍යා සිහිය කියනකොටම දැන් සද්දයක් අපිට සිහිය තියෙන්න ඕනේ. සිහිය තුනයි දෙන්න ඕනේ මේ මේ පැත්තේ අහුනම නැත්තම් දැන ගැනීමක් වුණා මං හඳුනා ගැනීමක් සිදු වුණා කියන තැනට සිහියයි නෝනයි එන්න. අර සද්දේ කරා එතන ගිහිල්ලා ඇලිලා බැඳිලා නැතුව සතියේකොට නැත්තම් රූපේ දකිනකොට යමක් හිතෙනකොට ඒක හඳුනා ගැනීමක් දැන ගැනීමක් කියන තමන්ගේ ප්‍රායෝගික අවස්ථාවේදී මොකද්ද කියන එක තේරුම් ගැනීම එක තමන්ට සිහියයි නුවණ එකට යෙදෙන්න ඕනේ. එහෙම නේද?
ඔව්. දැන් සිහියෙන් තමයි දැනගන්නේ ඔන දැන ගැනීමක් වුණා නැත්තම් හඳුනා ගැනීමක් වුණා කියන එක පෙන්වන්නේ සිහියෙන්. නුවණින් තමයි එතන මෙන්න මේ සකස් වෙන ගතිය නිසානේ එහෙම උනේ කියන එක පෙන්වන්නේ. තේරෙනවද? ඒකයි සිහිය එක්ක නුවණ යෙදෙනවා. නුවණ කියන එක අර බලෙන් දාන්න පුළුවන් එකක් නෙවෙයි. නුවණ ඒකයි අර ඒ දැක්ම කියන එක. අපි ඔය ඥානය කියන පැත්තෙන් එන්නේ. ඒ සිහිය දැන් ඥානය තියෙන කෙනා සිහිය පිහිටනකොට ඥානය නැති කෙනා සිහිය පිහිටනවට වඩා වෙනවා. දැන් අපි නිකන් සිහිය පිහිටියොත් ඇහෙනවා දැනගත්තා කියලා එහෙම දැනගන්න පුළුවන් නේ. හැබැයි අර ඒ ක්‍රියාවලිය පේන්නේ. ක්‍රියාවලිය නුවණට පේන එකන්නේ. ඒ හින්දා තමයි මේ මේ අවබෝධය ගන්න ඕන කියන්නේ.
ඒක හරි දැන් ඒක ඔබතුමා ඒක නිවැරදි නමුත් දැන් අපිට අපි විමසන්න යනකොට කියන්නේ අපි දැන් විමසීම නෙමෙයි දැන් අපිට ඒක පුරුදු කරන්න යනකොට අපිට දැන් ඔය දැනුම අපි දැන් තරන් තියෙන දැනුමත් එක්ක සිහියේදී ඒ විදිහට ඒක සිහිපත් කරන්න නැත්නම් විමස ගන්න යන්න ඕනේ
නේද ඒ සිහිපත් කිරීම ආයි විඥානයක් වෙනවා ඒ කියන්නේ ඔතන තමයි අර හරි සියුම් පොයින්ට් එක ඒ කියන්නේ දැන් අපි සිහියෙන් දැනගන්න ඕනේ මේ දැනගත්තා නැත්නම් අඳුනගත්තා ඊළඟට ඒක අර ඒක දැන් විමර්ශනය කරනකොට ආපහු ඒක විඥානයකට මානසිකාරයකට තමයි යහුවෙන්නේ ඒ අන්න ඒ ස්වභාවය නෙවෙයි ඔකේ අර ඥානේ ආවහම අර දැනගන්නකොටම මෙහෙම වුණා කියන එකත් එතනම දැනගෙන ඉවරයි ඒක ඒක નિરાයාසෙන් වෙනවා කියන්නේ ඥානේ තියෙනකොට ඉතින් ওই දෙක තමයි ඔය මට හිතෙන්නේ අර ස්වාමින්වහන්සේලා කියන්නේ මේක කරන්න පුළුවන් එකන්නේ වෙන දෙයක් කියලා කියන්නේ. වීමක්කට අපි හදා ගන්න ඕන මෙන්න මේ ඥානය ඇති වෙන්න උපනිශ්‍රය වෙන ටික මේ එකයි මං කියන්නේ අර ධම විමසන්න කියලා තව තව මේ බණ අහන්න ඒක විමසන්න කියන එක. ඒකට ඒ හොඳ සිහියෙන් මේ ධර්මය අහගෙන ඉන්නකොට අර ඒ ඥානය එන්න උපනිශ්‍රයක් තියෙනවා. දැන් අපි අපිට වෙන්නේ බණ අහනකොට දැන් අපි දන්න දෙයට ගලපනවනේ අපි. අන්න ඒ ගතිය නැති වුණොත් තමයි දහම ඇහෙන්නේ. ඒක ඔන්නෝක හරි අමාරු වැඩක්. අහන්නකොටම මේ අපි දන්න එකට මේ ගලපන ගතියමනේ අපිට තියෙන්නේ. ඒක නැති වෙන්නේ නැහැ. ඒ දහම හරියට ඇහෙනවා කියන්නේ නැහැ ගැළපීම නැති වෙනවන ඥානයක් වෙනකොට. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ දැන් ඔය දැන් ආනන්දහන්සලා කියනකොට ওই ඥානෙ එන්නම ඕන එතකන් විදර්ශනාව වෙන්නේ නැහැ කිව්වහන් ඉතින් හරි ප්‍රශ්නයක්නේ. අපිට එතකොට විදර්ශනය කරන්න බෑ කියලා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ විදර්ශනාව සේක පුද්ගලයෙක්ගේ මට්ටමට යන්න නම් අනිවාර්යෙන් ඥානෙ එන්න ඕන. එතකොට ඒ ඥානෙ ඉබේ පහළන එක නෙමෙයි. ඉතින් ඒකට උපනිශ්‍රය වෙන්න මේ දහමේ ඔය සියුම් කරුණු හොඳට සිහියෙන් ආයි විමසන්න ඕන අහගෙන ඉන්න ඕන. ඒ අහගෙන ඉද්දී අර දැන් අපේ සියුම් විදිහට අපි දන්න දෙයට ගලපන ගතියක් තියෙනවනේ අන්න. අන්න ඒක අඩු වෙලා මේක මේකමයි කියලා නිකන් පේන ගතිය තමයි ඉතින් ඥානෙ වෙන්නේ. ඒක අපිට විස්තර කරන්නවත් දෙන්න පුළුවන් එකක්වත් නෙවෙයි.
එතකොට ඔබතුමා කියන්නේ අපි දැන් ඒක එහෙම සිහිපත් කරන්න යන එකත් එතකොට අනිත් ඒ කියන්නේ අපේ ඉස්සල්ලා ඒ දේ නැති වෙලා දැන් වෙනත් දැන ගැනීමකට ගිහිලා යමු වෙලා අනිත්යට. නමුත් මේක දහම මේ කරුණු නැවත නැවත සම්මර්ෂණය කිරීමෙන් සිටීමෙන් අපිට අපේ ඥානය නුවණ දියුණු වීමෙන් තමයි මේ ක්‍රියාව සිද්ධ විය යුත්තේ කියන දෙයක් තමයි ඔබතුමා කියන්නේ.
ඔව්. හැබැයි ඒක වෙනකම් කරන්න වෙන්නේත් ওই ටිකම තමයි. දැන් එතන අපිට වැදගත් වෙනවා අර විමර්ශනය කිරීමත් විඥානයක් නේ කියලා දකින්න පුළුවන්කම. දැන් අපිට හිතන්නේ නෑ විමර්ශනය කළා හරි දැක්කා කියන පැත්තට යන්න නැතුව ඒකත් හිතක්මනේ කියන එක දකින්න එකත් ආයි නුවණක් වෙනවා. ඒ කියන්නේ ওই විඥානයත් අපි දකිනවා. ඒකත් මේ සංස්කරණයක් නේ කියන පැත්ත. ඒක තමයි දකින්න අමාරු පැත්ත.
තෙරුවන් සරණයි. බොහෝ පින් ඒ ටිකත් පැහැදිලි වුණා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. මම දැන් ඒ ඥානියට ලොකුම බාධා විදියට අත්දකින දෙයක් තමයි මේ තණ්හාව. එහෙම නැත්නම් ඒ කියන්නේ එහෙම අදහසක් මට දැනෙනවා. ඒක අනිවාර්යද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ තණ්හාවෙන් වෙන දෙයකට යොමු කරන ගතියක් තදෙන් තියෙනවා. එතනදී මොන වගේ පිළියමක් කරන්න පුළුවන් අපිට? ඊටරන් සරණයි.
ඒ සංහාව අඳුර ගැනීමමයි කරන්න වෙන්නේ නේද? දැන් ඒ කියන්නේ දැන් සංහාවේ ඉන්නකොට අපිට සංහාව පේන්නේ. ඒක තමයි මම අර වෙන විදිහකට කිව්වේ. දැන් මොකක් හරි කියනකොට දැන් අපි දන්න එකට ගලපන කැමැත්තක් තියෙනවනේ. ඒ කැමැත්ත සංහාව. ඒකට මේක අර ඒක හරියට අමාරුයි කියන්න. මොකද ගලපන්න නැතුව අහන්නත් බෑනේ ඒක මේ. එතකොට තේරෙන්නේ නැහැ වගේ එකක් එනවනේ.
සමාවන්න බාධා කරාට ඔබතුමායි කියාගෙන ගියේදී හරි එතන තණ්හාව කියන්නේ අරකට හරි කියලා අපේ කැමැත්තක් කියලා ඒකේ ආයේ පිහිටනවා අපි. එහෙමයි සර්.
ඔව් අන්නේ තණ්හාවක් දකින්න පුළුවන්. ඒ තමයි මං කියේ ඕකක් දැන ගැනීමක් කියලා දකින්නවා කියන එකේ තියෙන්නේ ඒ කායි දෙයට කිව්වොත් ඒ තණ්හාවක් දකින්නවා නේද?
මම ඇත්තටම අහන්න උත්සාහ කරේ මේ දැන් ඒ කියන්නේ හරි මාර්ගයට වැරදි වැරදි පැත්තට වැටෙන්න තියෙන තණ්හාව ගැන. කියන්නේ මං කියන රූපයක් දැකලා ඒ ඔස්සේ දැන් මෙතන තියෙන ධර්මතාවෙන් දකින්න වෙනුවට වෙන පැත්තකට වෙන ට්‍රක් එකක් යන ගතියක් තමයි මං හුඟක් අත්දකින්නේ. ඒක يعني මං කියන්නේ ඒක බාධාවක් වෙනවා ඒ කරගෙන යන වැඩේට. එතකොට ඒ වගේ අදහසකින් මං ඇහුවේ. සරණ සරණයි.
ඒ කියන්නේ රූපේ ගැන දිගින් දිගටම එකද ඔබතුමා අදහස් කරන්නේ?
ඒ කියන්නේ රූප අන්හරි රූපේ විශේෂ රූපයක් શબ્දයක් එහෙම නැත්නම් සිතුවිල්ලක් ඒ ඔස්සේ.
ඔව්. ඒ මට්ටමනේ අපි ඇලිම ගැටීම කියන්නේ. ඒක ප්‍රකටයි. ඒක දකින්න ලේසි. ඒ රූපය ගැන හොයනවා නේ රූපෙට ඇලිලා හරි ගැටිලා හරි යන එක
නියන්නේ.
ඔව්. ඊට වඩා සියුම් දෙයක් මේ කතා කරන්නේ. රූපය කියලාම දැනගත්තේ කොහොමද කියන තැන. රූපයේ සකස් වීම. ඒ රූපයේ සකස් වීම කිව්වට අපි ඒක බාහිරයට දැම්මට ඒක තමන් පැත්තට එන්න ඕන.
ඔව්. නමුත් එදෙන්දී මට හිතුණා දැන් අපි යම් ඥානයක්කින් අපි ඥානයක් අපි මේ මරත් එක හරියට කියන්නේ වෙයි මොකද්ද ඒ හරි වචනේ කියන එක. නමුත් අපි මම කිව්වට ඒක ඥානයක් කියලා දැනුමක් ඒකට බාධාවක් වශයෙන් අපිට යම් සිතුවිල්ලක් ඇති වෙන බව දන්නවා නම් ඒක අපි කියන්නේ ප්‍රොමිනන්ට් වෙනවා කියලා ඒක මූලිකත්වයේ තියලා අනිත් ඒවා ටික යට ගැහෙන ගතියක් දැනෙනවා. එතකොට මම කරගෙන හිටපු දෙය නෙමෙයි වෙන්නේ කියන බවත් මම දන්නවා වෙන්න පුළුවන් ඒක.
අර රූපේ කපි ඇලිලා හරි ගැටිලා හරි යන එක ඒක අනිවාර්යෙන් වැරදි. ඒක අඩු කරගන්න කරන්න තියෙන හැම එකම කරන්න ඕන. ඒ කොටස අපි දාන්නේ පූර්ව ප්‍රතිපදාව පැත්තට. හරි. ඒ රූපේට අහු වුණහම ඇලෙනවා ගැටෙනවා කියන එකනේ. දැන් මම අර ඔක ආවිදි කියන්නේ දැන් බල්ලා වතුරට ඇවිලා බල්ලෙක් හැදුවට පස්සේ බල්ලා එක්ක තරහ ගන්න එක හරි රාගයක් ඇති කර ගන්න එක හරි රූපේ මුල් කරගෙනනේ කරන්නේ. අපිට ඒ දෙක අනිවාර්යෙන් ඒ දෙක වැරදි. ඒ නිසා තමයි අපිට මේ අර මේ සකස් වෙන ආකාරය දකින්න දෙන්නේ අර ඊට වඩා එහාට ගෙනියනවා. එතකොට ඒක අඩු කරගන්න තමයි අපි ඔය නීවරණයටපත් කරනවා. අරවා මේවා මේ එක එක භාවනා පැත්ත තියෙන සමතේ පැත්තෙන් මං කිව්වේ අර දෙතිස් කුණුප වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, ඒ හිත එකඟ කරන ඒවා, සීය පීඨන ඒවා, ඒ හැම එකම කරන්නේ අපි දිගින් දිගට යන එක නවත්තන්න. හැබැයි මේ ප්‍රඥාව පැත්ත එන්න ඕන. අරක සකස්ුනේම කොහොමද කියන එක බලන්න. ඒ සකස් වන දේට ඇලීම ගැටීම පැත්ත නෙවෙයි, සකස් වීමමයි මෙතන වැරද්ද කියන තැන. අන්න ඒක ප්‍රඥාවත් එක්ක යන්නේ. එතකොට ඒ බලන්න අනිවාර්යෙන් මේ ඥානය පැත්ත හැදෙන්න ඕන. එතකොට අපි මේ රූපේ පැත්තට වඩා තමන්ගේ පැත්ත බලන්නේ. තමන්ගේ පැත්ත කියන්නේ මේ ආයතනවල අර මුල් ස්වභාවය. දකින්න පුළුවන් හැකියාව, ඇහෙන්න පුළුවන් හැකියාව කියන අන්නේ ඒ පැත්තට යන්න ඕන. ඒ සකස් කරන ගතියම සකස් වුණ දේ නෙවෙයි කියන පැත්ත.
ඒකේදී සකස් වෙන ගතියට හේතුව කියන එක මම උත්සාහ කරේ බලන්න නැත්නම් ඇත්තටම. එතකොට මට හිතුණා ඒකට හේතුව වෙන්නේ තණ්හාව කියලා. ඒකෙන් තමයි මම ආපහු යවෙන ගතියක් දැනෙනවා. ඒක එතන මම නැවතිලා ඉන්නේ දැන්.
ඒ හේතුවේ තණ්හාව තියෙනවා. ඒක තමයි අර කිව්වේ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. මේ චක්. යම පිය රූපය සාත රූපය. ඒ සා තණ්හා උපජ්ජමාන උපජ්ජ. තනමයි තණ්හාව. දැන් අපිට සාමාන්‍යයෙන් ඔතන තණ්හාව නෙවෙයි තේින්නේ. අර දැකපු දෙයට තියෙන
තණ්හාවනේ.
දැකීම හැකියාවට තියෙන තණ්හාව ප්‍රකට වෙන්නේ. ඒක නුවණින්ම ඒ කියන්නේ ප්‍රඥාවටම තමයි ඒක අහු වෙන්නේ.
ඇත්තටම මං හිතන්නේ අර එළියේ තියෙන දෙයක් ඒක දැන් මේක මේ ඇතුලේ තියෙන දෙයක් කියන තත්යකට මට හුඟක් වෙලාට මේ يعني මෙන්නේ කිරීම වලදී දැනෙන ගතියක් තියෙනවා. නමුත් අර දැන් මේ අර ලොක් වෙලා ඉන්නේ ඇවිල්ලා දැන් තණ්හාව තමයි දැන් අර මේ අර කියන්නේ අපි මේ we are just against the wall කියලා ඒ වගේ up against the wall වගේ දැන් එතන ඇවිල්ලා ඉන්නවා. එතකොට එතනින් එහාට දැන් ඉතින් මේක කඩාගෙන එහාට යන්න ඕනේ කියන එක නම් ඒකට කියන්නේ එහෙම නොත් ආයතර මං ලෝකෙට වැටෙනවා තමයි. නමුත් ඒ කියන්නේ එතන පිටියක් කියනවා එහෙම කියනව නෙවෙයි. නමුත් අර දැන් ඒ සන්නාහව කියන එක එතකොට ඒකත් මේක අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච දෙයක් විදිහට හිතලා ඒක ඒකේ තියෙන මේ මොකද්ද අංච දුකනත් වගේ තත් එහෙම බලන්න ඕනේ මං එතකොට ඉඳන්දී.
තන්තාව ටිකක් අර සරල විදිහට කියන්න හැදුවොත් දැන් අපි අර පේන නිසා බලනවාද බලන නිසා පේනවාද කියනවා වගේ එක. දැන් අපි අර බලන නිසායි පේන්නේ අහන නිසායි ඇහෙන්නේ කියනවා වගේ ගතියක් තියෙනවා. එතකොට මේ බලන නිසායි කියන එකේ බලන්න තණ්හාව තියෙනවනේ. අහන නිසායි කියන එකේ අහන කැමැත්තක් තියෙනවනේ. අන්න ඒක ඒ චක්කු ගතියටම කැමැත්ත තියෙනවා. සෝත ගතියටම කැමැත්ත තියෙනවා. ඒ තණ්හාව තියෙනකන් අපි ඒ ගතිය නැති කරන්නේ නැහැ. මොකද ඒ බලන ගතිය දුකයි කියන එක අපිට කොහෙත්ම අහුවෙන්නේ නැහැ. බලන ගතියේ සත්‍යක්මයි. ඒකයි පිය රූපං සාත රූපං කියන මේ බලන ගතියම නැත්තම් අහන ගතියම ප්‍රියයි අපිට. අහන දෙයට යන්නේ ওই ගතිය නිසානේ. අනේ මේ ගතියෙම තියෙන තණ්හාව ඔබතුමා කියන එක හරි. ඒ බලන්න තියෙන ගතියෙම මේ මූලික තණ්හා එතන තමයි ඔයගේ මූල. එතකොට ඒ තමන්ගේ ආයතන පැත්තමයි මේ බලන්නේ. ඉන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය කියන පැත්ත. නැත්තම් තව විදිහට කිව්වොත් අර දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැනයි මේ දැන් කතා කරන්නේ. ඉවන් යති වෙන අරමුණු නෙවෙයි. ඒවයි අජ්ජත් බහිද්ද කතා නෙවෙයි. මෙන්න මේ ගතියටම තියෙන කැමැත්ත. ඔය ගති 6 අපේ තියෙනවා. ඒක තමයි අපේ පැවැත්ම වෙලා තියෙන්නේ මම වෙලා තියෙන්නේ. ඒක තියෙන්නේ මොකක් හින්දාද? අවිද්‍යාව මත. ඒ කියන්නේ නොදන්නකම මත. තත අපිට නොදන්නකමට උප තිබුණට අවිද්‍යාව නැති මනසට ඔය ගතිය පිහිටන්නත් බෑ. හිනස්මින් අසති දන්නහොති කියන එක. එතකොට ඒ ගතිය තියෙන්නේ පටිච්ච සමුප්පන්න බව. ඉනස්මින් සති ඉදන් හොති ඉනස්මින් අසති ඉදන් හොති. එතනයි අර මං අර සකස් වෙන ගතියම නැත්තම් ක්‍රියාවම කියලා එක එක වචන වලින් කියන්න හදන්නේ. මොකද මේක අර විස්තර කරන්න අමාරුයි මොකද්ද කියලා. ඒක අර නුවණටම ගන්න ඕන තැනක්. එතකොට ඔන්න ඔතනම හැංගිලා තියෙන තණ්හාවක් තියෙනවා. ඒක අපිට ප්‍රකට නැහැ. ඒ අරමුණු ගන්න ඕන කියන ගතියට තියෙන තණ්හාව. ඒ අරමුණු ගන්න ඕන ගතියම තමයි ලෝකය කියන්නේ ඇත්තටම. දැන් අපිට ලෝකය කියලා ප්‍රකට වෙන්නේ අරමුණ ගත්තට පස්සේනේ. ඒ ගන්න ගතියමයි ලෝකය කියන එක. එතකොට අන්න ඒක අපිට සාමාන්‍යයෙන් සැපක් වෙලා තියෙන්නේ. ඒක සැපක් නෙමෙයි, ඒකමයි දුක කියන එක. ඒකමයි දුක. ඒකමයි අර හටගන්නෙම දුක, නැතිවෙන්නෙම දුක කියනකොට ඒ මට්ටමේ දුක අපි දකින්න ඕන. එතනම ওই ටිකම තමයි අර අනිත්‍ය කිව්වත් දුකයි කිව්වත් අනාත්ත කිව්වත් තේරම ඔන්න ඔතන ම අවබෝධ කරන්න ඕන තැනක්. එහෙම නැත්නම් මම කියන නැත්නම් සක්කාය දිට්ඨිය කියන තැන ඔන්න ඔතනින් තමයි හොවන්න ඕන. අපි වෙන තැන් වල හෙව්වට හරියටම සක්කාය දිට්ඨිය උපදින තැන නෙවෙයි හොයන්නේ.
මහත්මයා මට මේ සමා වෙන්න මෙතනදී බාධා කරාට මට අර මතක් වුණා මං අනිත්‍ය නිසා සත්‍යනා කියනකොට මොකටද අර ධම්මකුසල ස්වාමීන් වහන්සේ වෙන්න ඕනේ එතන මේ නිවැරදි කිරීමක් කරන්නයි කියලා මතක් කළා. එතනදී මම වැරදි නම් මොකද දැනගන්න ඕනේ ඉඳ අහන්නේ මම අදහස් කරේ මාත්මේ එතනදී දැන් අනිත්‍යයි නිසා වෙනස් වෙනවා කියලා දැන් මේ අනිත්‍ය හොයන්න යන්නේ සමාගේ පැත්තේ දැන් උදාහරණයක් මගේ දැනගැනීමේ වෙනස්කම ඒක වෙනස් වෙනවා කියලා දකින්නකොට මට මූලිකවම හම්බ වෙන්නේ හිරෙන් දැනගත්ත දේ වෙනස් වෙන එක. يعني මම වරක දැනගන්නවා අම්මා කියලා, ඊට පස්සේ වාහනයක් කියලා දැනගන්නවා, කුල්ලෙක්ගේ හඬක් කියලා දැනගන්නවා. එතන එන්නේ වෙනස් වීමක් හතුනතු මේ එහෙම දෙයක් තමයි අදහස් වෙන්නේ නැතුව මේ ඒ කියන්නේ පවතින දේක වෙනස් වීමක් වෙනවා කියන එක නෙමෙයි. යාන්ට දැන් ඒ නුවණට හම්බ වෙන්න ඕනේ මේ සංකත ලක්ෂණේ වෙනස් වීම තිතිය අනිතත්වයේ කියනකොට හම්බ වෙනවා කියන කරුණේදී මේ වෙනස් වීමක් ඒ හඳුනා ගැනීම වෙනස් වීම ඒ කියන්නේ වෙනස් වීම පේන්න මේ සමාගේ පැත්ත සිදුවන මේ ක්‍රියාව මේ මම කියන එතන වෙනස් වීම වෙනවා ඒ එතන වෙනස් මේ සිදුවීම කියන්නේ හඳුනා ගැනීම වෙනස් ඒ ක්‍රියාව වෙනස් වෙන හින්ද තමයි මට වෙනස් වෙන දේවල් හඳුනා ගන්න පුළුවන්කමක් ඇති වෙලා තියෙන්නේ. එන්නේ ඒ වෙනසක් තමයි මම දැරුවේ මාත් එතන
පැහැදිලි කරන්නේ කියලා අදහස් කරන්නේ සමහර විට උන දැන් එක දෙයක් දැනගත්තා තව ආයේ තව දෙයක් දැනගන්නවා ආයේ තව දෙයක් දැනගන්නවා අන්න ඒ නිසා ඒ දැනගන්න ස්වභාවයන් වෙනවා. ඒකද ඒ අදහස් කළේ?
ඒක තමයි මම
අදහස් කරේ. ඔව් ඒ එතකොට ඒ වෙනස් වීම දැන් ඒ අරමුණත් එක්ක නේද අපි කියන්නේ මේ සංඥාවේ වෙනස්කම.
මහත්මයා එතනදී අරමුණත් එක්ක වෙනස් වෙන්නේ ඒ අරමුණ වෙනස් වෙන්නේ ඒ කියන්නේ දැකපු ලොකු හම්බෙච්ච දේ කියලා ඒක වෙනස් වෙනවා කියලා තේන්නේ ඒ තමා පැත්තේ අර ක්‍රියාවේ වෙනස් වීමක් නිසා තමයි ඒක වෙන්නේ. එහෙමයි අදහස්.
ඒකට අරමුණ වෙනස් වීම නෙමෙයි. දැන් මේ අරමුණ ගත්තා. තව ටිකකින් තව අරමුණ. තව අරමුණක්. අන්න ඒ වගේ වෙනස් වීමක් නේද? කියන්නේ
තමා තුල සිදුවෙන සිද්ධාන්තයේ වෙනස් වීමක් සිදුවෙන එක හින්දානේ මම නෙවෙයි තමා නෙවෙයි කියලා ගන්න ඕනේ. මොකද තමා මේ මම වෙලා තියෙන නිත්‍ය වෙලා හින්දානේ ඒක වෙනස් වීමක් තියෙන හින්දා තමයි අරහෙතරෝ වෙනස් වෙයි අරමුණ තමා තුල සිද්ධාන්තයේ වෙනස් වීමක් වෙනවා.
දැන් එතන බලන්න ඒ වෙනස් වීම කියන එක අපි කතා කරන්නේ අර අරමුණට සාපේක්ෂව නේද? මේ කාරමුණක් මේ තව අරමුණක් මේ තව අරමුණක් කියන අරමුණ පැත්තෙන් නේද අපිට වෙනස් වීම කතා කරන්න පුළුවන්.
මූලිකව මහත්මයා එතනදි ඒකෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේ තමා තුළ සිදුවෙන ක්‍රියාවක් තියෙනවා කියලා. ඒකින්ද තමයි ඒ හඳුනා ගැනීම කියලා ක්‍රියාවක් තියෙනවා කියලා තේරුම් ගන්න වෙන්නේ. බාහිරේ තියෙන හඳුනා ගන්න දේවල් වෙනස් එක දේවල් හඳුනා ගන්න හිඳ තමයි තමා තුළ සිද්ධාන්තයක් තියෙනවා කියලා මුලින් තේරුම් ගන්න පුළුවන්.
ඒක හරි. ඔය දැන් වෙනස් වීම අපි අඳුනගන්නේ අර ඒ දැනගන්න ඒවට සාපේක්ෂව නේද? ඒවා හින්දානේ වෙනස් වෙනවා කියලා දැනගන්නේ.
ඔව් ඒක හරි.
ඔව්. දැන් ඒ වෙන වෙන අරමුණු අපි කියමු අම්මා කියලා දැනගත්තා. පුතුව කියලා දැනගත්තා. එතකොට එතන වෙනස් වීමක් තියෙනවා. හැබැයි ඔය දැන ගැනීම කියන පැත්ත බැලුවොත් අම්මා කියන එකෙත් තියෙන්නේ දැන ගැනීමක්. පුතුව කියන එකෙත් තියෙන්නේ දැන ගැනීමක්. එතකොට ඒ දැන ගැනීම කියන එකේ අරමුණ නෙවෙයි. දැන ගැනීම කියන ස්වභාවය පැවැත්මක් වෙලා නේද?
ඒක හරි මහත්ම. ඒක තමයි අන්තිමට මේ මොදෙවෙන් තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ඒ දැන ගැනීම මේ ඒක මොකද වෙනස් වෙනවා කියලා කියන්නේ මුද ජනන්ස කියන එක සකස් කර දැනගන්න කියන එක සකස් උනේ කොහොමද කියලා ඉතින් අර මේ ස්පර්ශය නිසා හටගත් දෙයක් කියලා අනිත්ෙන්ට යමුලා මේක හටගත්තේ කොහොමද මේක වෙනස් වෙනවා කියන තමයි ඒක තමයි අනිත්‍යයි කියලා දැනගන්න ඕනේ
එතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා එතන මේක පොඩ්ඩක් ඒක නිකන් හොඳට අහගන්න දැන් අර ඒ වෙනස් වීම කියන එක අපි අරමුණට සාපේක්ෂව මෙන්න අපේ පැත්තේ වෙනස් වීමක් කියලා දැනගන්නවා. දැන් අම්මා කියනකොට පුතුව කියනකොට ඒ දැනගැනීමේ වෙනස්කමක් තියෙනවා. හරි? ඒ වෙනස් වීම අපිට කතා කරන්න පුළුවන් දැනගත්ත දේ මතයි. ඒ කියන්නේ අරමුණ හින්දායි අපිට ඔය වෙනස් වුණා කියන්න පුළුවන්. දැන් ඕකේ අනිත් පැත්ත තමයි අම්මා කියන එකෙත් දැනගැනීම පුතුව කියන එකෙත් දැනගැනීම. ඒ දැනගැනීම කියන එකේ වෙනසක් නැහැ. දැනගැනීම කියන එක එකයි. එක අපි දැන් අර කණෙන් ඇසීම කිව්වොත් අපි එක එක ජාතිය ශබ්ද ඇහෙනවා. එකම ජාතිය ශබ්ද නෙමෙයිනේ ඇහෙන්නේ. එතකොට අපි මේ ශබ්දය ඇහිලා තව ශබ්දයක් ඇහෙනකොට අපිට හිතෙනවා වෙනස් වීමක් කියලා. හැබැයි අපේ පැත්තේ අර ඇසීම කියන එක ඇසීමමයි. ඇසුනේ මොකද්ද කියන එකේ වෙනසක් තිබුණාට ඇසීම කියන ධර්මතාවය එකමයි. එතකොට එතන අපි ඇත්තටම මේ ඇසීම කියන එකේ වෙනස් වීමක් දැකලා නැහැ. ඇසුන දේට සාපේක්ෂව අපි හිතනවා මේ ඇසීමේ අර ඇසීමේ වෙනසක් තියෙනවා කියලා. හැබැයි මේ දෙකේම තියෙන ඇසීම කියන එකම ධර්මතාවය නේද?
ඒක හරි ඒක නිවැරදි මහත්මයා. එතනදී ඇසීම කියන එක මේ එකම වෙලා තියෙනවා. ඒක තමයි මම මේ තමයි ඉන්නේ. නිත්‍ය වෙලා තියෙනවා.
අන්න හරි නිත්‍ය වෙලා. ඒ ඇසීම කියන එකේ අපිට වෙනස් වීමක් පේන්නේ නැහැ නේද?
ඒතන
මේක ධර්මතාවය එක්තාව ගත්තොත් ඇසීම කියන ක්‍රියාවමනේ තියෙන්නේ නේද?
එකම ක්‍රියාව තමයි තියෙන්නේ. ඒක තමයි නිත්‍ය වෙලා තියෙන්නේ.
දැන් අන්න එතනයි. දැන් අර ඉස්සෙල්ලා අර ඒ වෙනස් වීම කතා කළේ අරමුණට සාපේක්ෂව. දැන් සීම පැත්තෙන් බැලුවොත් එහෙම වෙනස් වීමක් නෙමෙයි මේ ක්‍රියාව කියන එක. ඒකේ වෙනස්කමක් දකින්න බෑ. හැබැයි ඔන්න ඔතනින් එහාට තමයි මේ පොයින්ට් එක තියෙන්නේ. දැන් ඒ ඔය දැන් අපි ඉස්සෙල්ලා වෙනස් වීම කතා කළේ අරමුණට සාපේක්ෂව. දැන් මෙන්න මේ ඇසීම කියන ධර්මතාවය ගත්තාම දැන් අර ඇසුන දේ පැත්ත අයින් කරන්න ඕන. හරි? සංඥාව නෙවෙයි දැන්. ඇසීම කියන එක ඒ ඇසීම කියන එක කියන්නේ ඒ ස්වභාවයත් සකස් වෙන ගතිය. අන්න දැන් ඇසීම කියන ක්‍රියාව සකස් වීමේ තියෙනවා අර සංකත ලක්ෂණේ. ඇසෙන දේ ගැන කතා කරන්නත් කලින් ඔන්න ඔතන සංකත ලක්ෂණ
නිවැරදි ඒක හරි.
අන්න ඒකෙත් තියෙනවා වෙනස් වීම. ඔන්න ඔතනයි මේ ඒ පොඩි වෙනසක් තියෙනවා ඒ කියන දේ. ඒ වැටහෙන්නේ නැතිනේ.
ඔව් පැහැදිලි ඒක පැහැදිලි. ඒ කරුණ තමයි අවිද්‍යාවපත්තෙන් හටගන්න කියලා යන්නේ.
එතනක් තියෙන්නේ අනිත්‍ය සංඥාවමයි අපිට. දැන් ඔය නිත්‍ය කියනවා කියන්නේ අනිත්‍ය දැකපු නැති හින්දායි. ඒ හින්දා එතනත් ඒ අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ සකස් වීම තුළ. ඒක එකකට එකක් කරගන්න. අරමුණු ස්වභාවයට යන්න කලින් එක අරමුණක් දැන ගැනීම තුළම කියලා ගන්න. එක අරමුණක් දැන ගැනීම තුළම අපිට එක සද්දයක් දැන ගැනීම කියලා. අන්න ඒ දැන ගැනීම තුලත් තියෙනවා ඔය අනිත්‍ය ස්වභාවය. සංකාරේ සංකත ලක්ෂණ. ඒ සකස් වෙන ස්වභාවය. අන්න එතනත් ඔය ලක්ෂණ තුනම දාන්න පුළුවන්. එතකොට තමයි අර මම කියන කෙනාට අපි ওই ටික
යෙදෙන්නේ.
තමා තුළින් අම්මා කියන සංඥාව තුළ සකස් වීමක් නේද ඔව් ඒක සංඥාව පැත්තෙනුත් බලන්න පුළුවන් තමන් තුළිනුත් බලන්න පුළුවන්. ඒ කියන්නේ අම්මා කියන එක මොකක්ද කියලා බලන්න පුළුවන්. දැන් මේ කියන්නේ අම්මා කියලා දැන ගැනීම පැත්ත බලන්න. එතකොට අම්මාව දැනගත්තද පුතුව දැනගත්තද ගහක් ගැන දැනගත්තද කියන ඒ වෙනස නෙමෙයි අපි
බලන්නේ.
මෙතන තියෙන නෑ ගැනීම කියන සිද්ධියෙන් ඒ දැන ගැනීම කියන එක ඕන එකකට දැන ගැනීමම. එතකොට අපිට පුළුවන් නම් ඒ එක සිද්ධියක් අරගෙන එතන තියෙන දැන ගැනීම කියන එකේ සකස් වීමක් තියෙනවනේ. අන්න ඒ සකස් වීමෙත් තියෙන සංකත ලක්ෂණ ටික.
එහෙම
තියෙනවා. උපාද වය තේරම එතන තියෙනවා.
තියෙනවා.
අන්න ඒක බලන්න කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ අපි මෙච්චර කල් අපි බලන්න පුරුදු වෙලා තියෙන්නේ අර රටක් උන අරමුණට සාපේක්ෂව මොනවා හරි එක්ක ඒ අරමුණ ඇති වෙනව නැති වෙනවා මේ අරමුණෙන් තව අරමුණකට යනවා. දැන් ඒක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. මේ සක්කාය දිට්ඨිය තියෙන්නේ මෙන්න මේ මේ ඔය සකස් වෙන ඒ දැනීම කියන එකත් සකස් වෙනවා. ඒ දැන ගැනීම කියන එකත් සකස් වෙනවා.
සකස්
වෙනවා. දැනගත්තු දේ සකස් වෙනවා වගේම දැන් මේ දැන ගැනීම කියන එකත් සකස් වෙනවා. විඥාණය කියන එකත් සකස් වෙනවා. තමයි සියුම් පෙන්. විඥාණය කියන එකෙත් සකස් වීම රැඳෙන්න ඕන. දැන ගැනීම කියන එක. ඉතින් අපි මොකක් හරි ධර්මතාවයක් දැනගත්තා කියනකොටම අපිට පේනවනම් ආයකත් විඥාණයෙන් නේ දැනගත්තා. ඉතින් විඥාණය කියන එකත් සකස්
වුණානේ.
ඒක නෑ. අනේ. දැන්ට යන්න පුළුවන් නම් හරි වටිනවා.
එතකොට හැබැයි රවි මහත්මයා ඒ විඥානයේ සකස් වුණා කියන එක මේ අපිට වේදනා සංඥා කියන චෛතසික වලට දැනෙන කන්නේ මේක ප්‍රඥාවටම තේරෙන එකක් නේද? එතනයි.
ඔව් ඒක තමයි ඔය ඥානය කියන්නේ. ඒක අර ආයාසයෙන් කරන්න පුළුවන්. අපි කරනකොට ඒක හිතනවා. ආයේ තව විඥානය. ඒ බව දැනගත්තේ තව විඥානකින් වෙනවනේ. එහෙම නෙමෙයි. ඒක අර ඥානෙට පේනවා කියන්නේ අන්න එතනයි. ඉතින් අපි ඒ නුවණ ඇති කරගත්තාම තියෙන්නේ සිහිය සිහියෙන් ඉන්න එක විතරයි. අර ඥාණයෙන් ඉතුරු ටික කරලා දෙනවා. ඒක කරනවා නෙමෙයි වෙනවා කියන්නේ ඒකයි. ඒ විඥානය සකස් වීමක් නේ කියලා නිකන් තේන ගතියක් වගේ. ඔය අදහස විතරයි දැනට ගන්න පුළුවන්. ඒක මොකද්ද කියන එක පස්සේ හිමීට තව විමර්ශනය කරන්න ඕන. ඥානය ගැන අදහසන්නේ අපි දෙන්න හදන්නේ ඒක ඉතින් දෙන්න බැරි එකක්. මේ වගේ කියලා නිකන් අනුමානයක් කියන්න විතරයි පුළුවන්. ඉතින් ඒ එතන මේකේ එන්න ඕන අන්නේ දැන ගැනීම දැන ගන්න ගතියෙත් තියෙන වකසීමක් කියන එක. මොනවා දැනගත්තත් මොනවා දැනගත්තද කියන එක නෙමෙයි දැනගත්තනේ දැන ගැනීම. දැන ගැනීම කියන ක්‍රියාවක් තියෙනවානේ. එතනක් තියෙන සකස් වීම. එතනක් තියෙන්නේ අවිද්‍යාවමයි. කරුණාව.
ඒකට ඔතන අපිට සංඥාව වේදනාව වගේ දෙකක් ගන්න ඒ වගේවත් ගන්න බැරිද එතකොට ඔතෙන්දී.
ඒව ගන්න ඕනත් එහෙමයි. ඒ කියන්නේ
ඒ විදිහටම
සංඥාව කියනකොට අපිට සංඥාවට අදාළ හඳුනාගත්ත එකනේ යහුවෙන්නේ. එතන අපිට ප්‍රකට වෙන්නේ ඒ ප්‍රකට වෙන දේ නෙමෙයි. දැන් අපි
ඒක අරකටත් වඩා සියුම් එතකොටනේ.
ඒක තමයි ඒ හරි සියුම් කියන්නේ. ඒ සංඥාවේ ඇතිවීම බලන්න ඕන. සංඥාව අතර සංඥානානත් නෙමෙයි. සංඥාවේ ඇතිවීමම සංඥාව කියලා දෙයක් හටගත්තේ කොහොමද? වේදනාව කියලා දෙයක් හටගත්තේ කොහොමද? අනේ ඒ ඊ ඇතිවීම මේ සකස් වීමම. එහෙනම් අපිට වේදනා අතර නානත්වයක් දකින්න ලේසි, සංඥා අතර නානත්වයක් දකින්න ලේසි. හැබැයි මේ සංඥාව කියන ස්වභාවයේ හට ගැනීම කියන එක දකින්න එක ලේසි නෑ. වේදනාව කියන එකේ හට ගැනීමම දකින ඒක තමයි අර ක්‍රියාව කියන්නේ. වේදනාව නෙමෙයි වේදනාව හැදෙන හැටි. සංඥාව නෙමෙයි සංඥාව හැදෙන ස්වභාවය. අන්න ඒකත් අනිත්‍යයි. ඒ එතනත් අර ලක්ෂණ ටිකමයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන ඒවා.
එතකොට ඒක තමයි අර ඒකත් සංඛාරයක් බව දැන් ඒ සංඥාවත් සංඛාරයක් බව දකිනවා කියන්නේ එතන තමයි නේද?
අන්න හරි. ඒකේ ඒ සංස්කරණය වෙන ස්වභාවය. අපිට ඒ ස්වභාවය නෙමෙයි අහුවෙන්නේ සංඥාව කියන එක. අපිට වේදනාව සංස්කරණය වෙන ගතිය නෙමෙයි අහුවෙන්නේ වේදනාව කියන එක. වේදනාව අනිත්‍යයි කියන එක එකක්. වේදනා අතර නානත්වයක් තියෙනවා. හැබැයි වේදනාව සකස් වීම කියන එක එහෙම නානත්වයක් නෙවෙයි තියෙන්නේ. වේදනාව කියන එක මොන જાතිය වේදනාව වුණත් ඒ වේදනාව කියන ස්වභාවය සකස් වීමක් තියෙනවා. මොන જાතිය සංඥාව කිව්වත් ඒ සංඥාව සකස් වෙන ස්වභාවයක් තියෙනවානේ. ඒ සකස් වෙන ගතිය එකක්. ඒ ගතිය තමයි මේ බලන්න කියන්නේ. ඔන්න ඔය අදහස තියාගෙන මේ දහම් කරුණු ආය ආයේ විමසනකොට සවන් දෙනකොට සමන්ට ඒක ඒ මොකද්ද මේ කතා කරන පැත්ත කියලා. ඒකට බුදුහාමුදුරුවෝ දැන් අපි වෙන එකක් ඔළුවේ තියාගෙන දහම ඇහුවට අපිට අර අනිත් එකට ගැළපීලා පෙනුනා මිසක් මෙන්න මෙතෙන්ට ගැළපීලා නෙමෙයිනේ පෙනිලා තියෙන්නේ. ඒකයි අහනකොට බොහොම සාවධානව අර දැන් මං කියේ අර අපි දන්න එකට ගලපන ගතිය කිව්වේ අපි අර සංඥාවට හරි වේදනාවට හරි ගලපලානේ ඔක තේරුම් ගන්න. ඒ ගතිය අයින් වෙන්න ඕන. එතකොට පේනවා මේ මේ මේකෙත් ඊටත් එහා සියුම් තැනන්නේ මේ බුදු කෙනෙක් දේශනා කරන්නේ කිය.
රවි මහත්මයාට ආයි මතක් වෙන්නේ දැන් අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණේදී අර ධම්මිකා මහත්මිය දැන් අම්මයි පුතුවයි කියලා එතකොට අපි ඇහෙන් දකින දෙකක්මනේ. හැබැයි එහෙම නැතුව වුණත් අපිට මේ කණින් අහන ශබ්දකට වුණත් අර දැනගැනීමට දානකොට ඕන එකකට දාන්න පුළුවන් නේ. ඒ හැම එකම දැනගැනීමක් නේ අන්තිමට.
අන්න හරි. හැම එකම දැනගැනීම. ඒ දැනගන්න ගතියම තමයි අපි බලන්න ඕන. දැනගත්ත ඒවයි නානත් වෙනිවි. දැන ගැනීම කියන එකේ තියෙන අවිද්‍යාව ඒක පකස් වෙන බව ඒකේ අනිත්‍ය බව ඒකේ සංකත බව පටිච්ච සම්පන්න බව ඒක දුක බව. අර ක්‍රියාවමයි දුක. ඒක එතකොට අර සංඥාව පැත්තෙන්වත් වේදනාව පැත්තෙන්වත් නෙමෙයි ඒකත් සකස් වෙන ඒකත් සංඛාර ගතියක් කියන එකයි මේ දකින්නේ. අභිසංකරණය කියන එක. එතකොට අන්න ඒ අදහස ওই කඥනීය සූත්‍රේ හරි වැදගත් වෙන්නේ එතෙන්ට. අපි අර අපි බලපු එකේ අඩුව තේරුම් ගන්න.
තමයි තනි කඥණිය සූත්‍රයේ ප්‍රායෝගිකව දාන හැටි මම හිතන්නේ ඒක ඉතාම හොඳ උදාහරණයක්. ඇත්තට අපි ඒක කොහොමද අපිට වෙන්නේ කියලා පොඩි හරි අවබෝධයක් ගන්න මම හිතන්නේ ගොඩක් උදව් වුණා කියලා.
ඒක තමයි දැන් අර අපේ අඩුව දකින එකමයි ප්‍රඥාව කියන්නේ. ඒ ප්‍රඥාවෙන් අහුවෙන්න ඕන තමන්ගේ අඩුවක්මනේ. එතකොට අපිට ඒක උදව් වෙනවා. අඩුපාඩු ටික අයින් කරන්න අඩුපාඩු අයින් කරනවා කියන්නේ ඥාණයට එන්නේ. දැන් ඔය ඒ අඩු තියනකන් ඥාණය පහළ වෙන්නේ නැහැ. එහෙනම් තමයි අපිට පෙන්වන්න පුළුවන් අන්නේ අඩුපාඩු මොනවද කියන ඒවා මේ හයිලයිට් කරනවා මිස ඥාණය දෙන්න බෑ. ඒ අඩුපාඩු අයින් වීම තුළ තමයි ඥාණය කියන එක. ඥානෙ මොකද්ද කිව්වට ඥානෙ විස්තර කරන්න අමාරුයි. අපිට පුළුවන් ඕක ඥානෙ නෙවෙයි කියන. අර මං කියේ දැන් ලුණු රස මොකද්ද අහනකොට තිත්ත නෙමෙයි ලුණු රස කියන්න පුළුවන්. පැණි රස නෙමෙයි ලුණු රස කියන්න පුළුවන්. අන්න ඒ වගේ ඕක නෙවෙයි කියලා අර ඒකේ අඩුව පෙන්නනවා මිසක් ඥානෙ මොකද්ද ලුණු රස මොකද්ද කියන එක පෙන්නන්න බෑ. ඒක දෙන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙමයි අර ඒ දහම දකින්න දකින්න අපේම මෝඩකම තව ටිකක් තේනවා කියන්නේ ඒකයි. ඒක හැබැයි ප්‍රඥාව. ඒකට සතුටු වෙන්න ඕනේ. ඔන්න තව නොදැක්ක මොකද්ද සියුම් කරුණක් තියෙනවා. අන්න ඒකට සතුටු වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ මෝඩකමනේ අනිත් පැත්තට පෙන්නන්නේ මම මේ දන්නවා කියලා හිතුවට දන්නේ නැහැ කියන එකනේ. එතකොට ඒකෙන් අනිත් පැත්තට කියන්නේ බුදුහාමුදුරුව තමයි දන්නේ. කියන තැන. ඒක ඒ ප්‍රඥාව කියන්නේම නොදන්නකම පේන එක. අපි දන්නවා කියලා හිතුවොත් ඔය ප්‍රඥාව මතුවෙන්නේ නැහැ. ඒක වැහෙනවා.
මහත්මයා අවසරයි මේ දැන් මට ආයෙත් ඔබතුමා මගේ කාරණා පිට කරගන්න කියලා හිතුණා. දැන් අම්මා කියන අරමුණ ගත්තොත් දැන් අම්මා කියන අරමුණ දැනගන්නකොට දැන ගැනීමක් කියලා මේ කාලත්‍රයකට යන්නත් බෑ. එහෙම දෙයක් කියලානේ. ඒතර අම්මා අපිට තාම කාලත්‍රයෙන් තමයි කතා කරන්නේ. දැන් අම්මා කියලා මම වරක් දැනගත්තා කිව්වෙ ඒ දැන ගැනීම කියන ඒ අම්මා කියන අරමුණට අදාළව ඒ දැන ගැනීම කියන ක්‍රියාව මෙච්චදයක්. ඒ නිසා ඒක සකස් වුණේ අවිද්‍යාව මුල් කාරණා. මේක
ඔව් ඒක හිතන්න පුළුවන් අපිට ඔය අම්මා කියන සංඥාවෙන්. හරි ඊළඟට අම්මා කියන සංඥාව අයින් කරලා එතනක් තියෙන්නේ මොකද්ද දැනගන්න ස්වභාවයන්නේ. අන්නේ දැන ගන්න ස්වභාවයම කියන එක සංස්කරණය. ඒකට එය අම්මා කියන සංඥාව නැතුව ඒ සංඥාව සකස් වීමම සංස්කරණයක් නේ. අන්නේ ඒ සකස් වීම. ඒකයි සංස්කරණය කියන එක. සංකත ධර්මය නෙමෙයි සංස්කරණයම බලන්න ඒ ක්‍රියාවලියම ක්‍රියාව
ඒ කරුණ අයින් කරලා සංස්කරණයම ක්‍රියාවම අනිත්‍ය සකස් වෙච්චද
ඔව් ඒකත් දැන ගැනීමන්නේ කියන පැත්ත කියන්නේ ඒ දැන ගැනීම කියන එක සකස් වෙලානේ අම්මද මොකද්ද කියන එක අපිට වැදගත් නැහැ දැන ගැනීමක් තියෙන්නේ දැන ගැනීමක් සකස් වීම
එතන ඒ අම්මා කියලා දැනගන්න එකක් දැනගන්න ගැනීම සකස් වෙච්චද ඒ බව දැනගැනීමත් දැනගැනීම සකස් වෙච්චද
ඒ දැනගැනීමේ ස්වභාවය තමයි හොයන්න තියෙන්නේ. ඉතින් ඔක හරි අමාරුයි මේ වචනවලට දාන්න. ඒක එතකොට ඒ දැනගැනීම කියන එකේ දැනගැනීම එක එක ඒවා එන්න පුළුවන්. අම්මා වෙන්න පුළුවන් පුතුව වෙන්න පුළුවන් ගහ වෙන්න පුළුවන් නේද? එතකොට ඒ කියන්නේ අර සංඥානානත්වනේ හොයන්. සංඥානානත්වේ නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. මේ සංඥාගතිය සකස් වෙන හින්දානේ නානත්වයක් කතා කරන්න පුළුවන් උනේ. අනේ සකස් වෙන ගතිය කියන එක. ඒ ක්‍රියාව.
සංඥාව කියන ක්‍රියාවේ අසපස්සච්ච බව හටගත්ත බව අනිත්‍ය බව.
අන්න හරි. ඒ ක්‍රියාවලිය බලනකොට තමයි ඒක අනිත්‍ය බව පේන්නේ. ඒකත් අවිද්‍යාවපත් තියෙන්නේ. එතකොට ඔය පහේම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම අර සංකත ස්වභාවයන් නිතින්නේ අபிසංකත. අන්නේ ඒ ඔය පහ වෙන් කරන එක නෙමෙයි මේක රූපණයක්ද මේ වේදනාවක්ද සංඥාවක්ද කියලා වෙන් කරන ස්වභාවයට වඩා අපිට වැදගත් වෙන්නේ ඔය පහේ තියෙන මේ සංස්කරණයක් සංස්කරණ ගතිය. ඒතර අරව වෙන් කර කර බැලීමට වඩා ඒ සංස්කරණ ගතිය අල්ලන්න කියලා මම කියන්නේ. සංස්කරණ ගතියම අනිත්‍යයි දුකයි අනාත්මයි. නැත්නම් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක. තේරෙනවද? ඒ පහ වෙන් වෙන්ව වෙන් කිරීමට වඩා ඒකත් සංස්කරණයක්මයි. මේ කඥණීය සූත්‍රය හැමදේට බලන්නකෝ. තසරිය දෙසරයක් ඒක කියන්න මිනි. සංකත ස්වභාවය බලනවා මිසක් ඕක රූපයක්ද වේදනාවක්ද සංඥාවක්ද කියන පැත්ත නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. සංස්කරණය කියන ස්වභාවය තමයි මෙතන මුලා කරන ස්වභාවය.
එහෙමනම් රවි මහත්මයා, එහෙමනම් අපි මේ අවසන් කරමු නේද අදට?
ඔව් ඔව්.
එහෙමනම් ඔබතුමාට ඇත්තටම බොහෝම පින්. අද මං හිතන්නේ අපි තාම වැදගත් කරුණු ටික සාකච්ඡා කරා. ඉතින් මේ කරගත්ත මේ පින්වල අපි මේ කරගත්ත මේ දේශනාවෙන් අපරස් කරගත්ත මේ සියලුම පින් ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් හිතවතුන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සියලු දෙනාම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබතුමාට තෙරුවන් සරණයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.